ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග.
මේ ගෙවිලගේ සතියේ ලාංකීය දේශපාලනයේ ස්වභාවය කොහොමද? අපි ටිකක් ගැඹුරට ගිහිල්ලා පසුබිම් තොරතුරුත් එක්ක ඔබට තොරතුරු ගෙනෙන මේ විශේෂාංගයේ සඳත දවසේ සතියේ ශ්‍රී ලාංකීය දේශපාලනික පුවත් විග්‍රහය එමනම් පුරුදු ලෙසින් අදත් අපි ආරම්භ කරන්නට සූදානම්. ශ්‍රී ලංකාවේ සිට තොරතුරු වාර්තාකරණයට සුපුරුදු ලෙසින්ම සූදානම් සිටින මාධ්‍යවේදී මනෝජ් උදිටියාවල. අයිබෝන් සුබදැසනක් මනෝජ්.
අයිබෝන් සුබදැසනක් දිල්රුක්ෂි.
මැතිවරණ ලංලං වෙන්නම පක්ෂවල අර්බුදකාරී වාතාවරණත් ටික ටික වැඩි වෙමින් තියෙන බවක් අපිට පෙනී යනවා. විශේෂයෙන්ම අපි සංධානගත වීම පිළිබඳව පසුගිය සති කිහිපයක් තුළම කතාබහ කරගෙන එනවා. ඊට අමතරව පක්ෂ අභ්‍යන්තර ගැටලු පිළිබඳවත් සාකච්ඡා කරනවා. ඒ අතරින් අපිට මුලට ගන්නට පුළුවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ වෙනකොට ඇති වෙලා තියෙන වාතාවරණය පිළිබඳව. පක්ෂ අර්බුදකාරී වාතාවරණය එන්න එන්නම වැඩි වෙමින් තියෙන සෙයියාවක් තමයි අපිට දකින්නට තියෙන්නේ. අපි මීට කලින් තොරතුරු ඔබට වාර්තා කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා විදිහට මෛත්‍රීපාල සිරිසේන මහතා ගත්ත යම් යම් තීන්දුව తీරන පක්ෂයේ ජේෂ්ඨයින් පක්ෂයේ නිරපාහැරීමට ගත්ත තීරණ පිළිබඳව ඊට පස්සේ මෞබිමෙන් පුවත් විශේෂාංගයේදී අපි පසුගිය සතියේදී අපට වාර්තා කළා. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පක්ෂ සභාපතිත්වයේ අභියෝගයට ලක් කරමින් ඔහුට උසාවි වාරණයක් පැනවීම පිළිබඳව ඊට පස්සේ පක්ෂයේ ජේෂ්ඨයින් යම් යම් ඉල්ලීම් සිදු කරමින් තියෙනවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට යලිත් නායකත්වයේ తాවකාලිකව හෝ ගන්න කියන තොරතුරුත් අපිට වාර්තා වෙනවා. මේ අදී නොයෙකුත් තොරතුරු. මේ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ අර්බුදයත් එක්ක තමයි අද එහෙමනම් අපේ මේ දේශපාලනික කතාබහ පටන් ගන්නෙ. අලුත්ම තොරතුරු වලින් පටන් ගනිමු මනෝජ්.
ඔව් දැන් දිලුක්ෂි මේ තත්ව ටිකක් එහෙට මෙහෙට ගිහිල්ලා අවසාන වශයෙන් සිද්ධි දෙකක් වාර්තා වෙනවා. එකක් තමයි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ තිබුණු ලිපිගොනු කීපයක් අතුරුදන් වෙලා කියලා පැමිණිල්ලක් සිද්ධ කිරීම සම්බන්ධයෙන් ඩාලිපාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ඇතුළු වීම තාවකාලිකව තහනම් කරලා තියෙනවා. අනෙක් පැත්තෙන් නිමල්සිරිපාල දෙසිල්ලා මැතිතුමා ඇමතිවරයා ඉල්ලීමක් කරා ලිඛිතව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලන මණ්ඩල රැස්වීමක් කැඳවන්න කියලා යනුවේ රැස්වීම අද තියෙනවා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ඇතුළු වීම තහනම් නිසා ඒක පදනම් ආයතනයට අරගෙන ගිහිල්ලා තියෙනවා. කොමනක් මේ අප්‍රේල් 4 වෙනකන් මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස කටයුතු කිරීම වළක්වලා අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපති නියෝගුණු කර පෙත්සමකට අනුව සිද්ධ වුණා. එතනින් මේ සිද්ධිලා මේ පටන් ගත්තා. ඊට පස්සේ අපි මෞබෙන් පුවත් විශේෂාංගයේ කිව්වාගේ පක්ෂයේ තනතුරු වලින් නැතරපෝ දුමින්දු දිසානායක මහින්දාමරවීර නිමල්සිරිපාල සිල්වා වැනි පක්ෂයේ ජේෂ්ඨින් කීප දෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ගියා. ඊට පස්සේ තමයි මේ ලිපිගොනු අතුරුදන් වීම සම්බන්ධයෙන් පක්ෂ ලේකම්වරයා කළු පැමිණිල්ලට අනුව දැන් පක්ෂ මූලස්ථානයට ඇතුළු වීම කිසි කෙනෙකුට තහනම් කරලා තියෙන්නේ. දැන් හැබැයි ඔබ කිව්වා වගේ ඡන්දයක් ලං වෙද්දි මේ සිදුවන සිදුවීම් කොයි ආකාරයට බලපෑම් කරාවිද කියන්න ටිකක් අමාරුයි සඳහන් කරන්න. එක පැත්තකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ ගොඩනැගීම ගැන කතා කරා. ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඇමරිකානු සංචාරයෙන් පස්සේ ඉතා ඉක්මනින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ගොඩනගන සඳහන් නිලධාරීන් පත් කිරීම ගැන කතා කරා. හැබැයි නිලධාරීන් පත් කරනවා වෙනුවට හිටපු නිලධාරීන් ඉවත් කිරීම තමයි සිද්ධ කරේ. ඉතින් මෙවැනි තත්ත්වයක් ඇතුළත දුමින් දිසානායක පක්ෂයේ ජාතික සංවිධායකවරයා විමසීමක් කළා. පක්ෂය ගොඩනැගෙනවා නම් අලුත් සන්ධාන ගොඩනගන්න සූදානම් වෙනවා නම් එවැනි වෙලාවක පත් කරන අලුත් නිලධාරීන් පක්ෂය ඉදිරියට අරගෙන යන්න පුළුවන් තරක ඉන්න ඕන. එහෙම නැහැ සමහරු නම කිව්වත් දන්නේ දැන් සඳහන ගහන්න බැරි වෙලා තියෙන්නේ, සඳහනගත වෙන්න බැරි වෙලා තියෙන්නේ. ඇතැම් දේශපාලන පක්ෂ සඳහනගත වෙන අවස්ථාවලදී මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාව විශ්වාස නොකරන තැනකට ඇවිල්ලා තියෙනවා. මොකද ඇතැම් වෙලාවට කියන අවස්ථාවෙන් අවස්ථාවට කරන ප්‍රකාශ එකිනෙකට නොගැලපීම නිසා දැන් කණ්ඩායම් වලට ඔහු විශ්වාස කරන්න බැරි තැනකට ඇවිල්ලා තියෙනවා කියලා. මේ වගේ කටයුතු කිරීමේ ආකාර පිළිබඳව ඇඟිල්ල දිගු වෙන තැන් තියෙනවා. කොහොමනම් දැන් අද දවසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමක් පක්ෂ මූලස්ථානය වෙනුවට පදනම් ආයතනයේදී තියන්න කටයුතු සූදානම් කරලා තියෙනවා.
ඔව් හොඳයි. දැන් මේ තත්ත්වය සම්බන්ධව විවිධ දේශපාලඥයන් අදහස් ප්‍රකාශ කරමින් හිටියා. කෘෂිකර්ම සහ වනජීවී අමාත්‍ය මහින්ද අමරවීරේ සම්බන්ධව ප්‍රකාශයක් කරා. විශේෂයෙන්ම ලිපිගුණ නැතිවීම හා සම්බන්ධව ඔහු ඒ ප්‍රතික්ෂේප කරමින්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පහුගිය කාලෙම අගාධයට ගියේ මන්ත්‍රීවරු 140ක් ඉඳපු එක දැන් දෙතුන් දිනේකට සීමා වුණා දැන් 103ක්වත් නැති මට්ටමට ගෙනාවනේ මේ පක්ෂය අපිවත් අන්තිමට අයින් කරන්න ගත්තා ඒකට අපි වාරණයක් අරගෙන තියෙනවා අපි නඩු දාගෙන හරියන්නේ මේ පක්ෂ රාජ්‍ය නිසා
ෆයිල් ටික කියන්නේ
කවුරු ෆයිල් ගෙනියන්නද ඕකේ ඇති ෆයිල් එකකුත් නැහැ කොලයක්වත් නැහැ අඩු ගානේ අවසාන මොහොතේ කොල ටික පැකට් හතරකුත් ජනත් දුන්නේ ජගත් කුෂුමාරම් අපි එහෙම ගෙනියන මිනිස්සුද
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත්වලා තියෙන ඉරණම ගැන යමින් ගියක් කළා
පක්ෂේ වැඩිලා තින්නේ ඒක ඇත්ත කතාවක් ඒකට හේතුව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියලා කියන අයගේ කිඹුල් කඳුළු තියෙන්නේ මේක අරගෙන ගිහිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂයේ පිටින්ම හේතු කරන්න එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඔය ආණ්ඩුවේ දේශපාලනය කරන කට්ටිය දැන් පක්ෂෙකුත් නැහැනේ මොකක්ද තියෙන පක්ෂේ
ඔව් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාණ්ඩුවට ගියාට අතරම පක්ෂිකුත් නැහැ කියලා තමයි දයසිරි කියන්නේ. මේ අතරතුරේදී මේ දැන් පක්ෂ නායකත්වයේ සම්බන්ධව යම් අරබුදයක් තියෙනවනේ. දැන් සභාපතිවරයා සභාපති තනතුරේ කටයුතු කරන්න බෑ කියලා උසාවි නියෝගයකුත් ලැබිලා තියෙන හින්දා ආරංචියක් ලැබෙනවා බන්ධනාගාර කටයුතු පිළිබඳ ඇමති විජේදාස රාජපක්ෂට මේ සම්බන්ධව යම් තනතුරක් වගකීමක් බාර අරගෙන කටයුතු කරන්න කියලා. දැන් ඔහු ගේ කටිනුත් ඒ සම්බන්ධව යම් ඉඟියක් පළ වුණා. මෙන්න මේ විදිහට
මට ආරාධනාවක් ලැබිලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබල නායකින්ගෙන් ඒ වගේම මේ රටේ ජනතාවගෙන් මේට ඉදිරිපත් වෙන්න කියලා. ඉතින් ඒ සඳහා මගේ සහාය අවශ්‍ය වෙන ඕන වෙලාවක රට වෙනුවෙන් මම තීන්දුව ගන්නවා.
දැන් එහෙමනම් මේ දේශපාලනික ව්‍යාකූල වාතාවරණයේ යටතේ විවිධ සංධානගත වීම් හරහා මතුවෙන තවත් ව්‍යාකූල පැත්තක් කෙරෙහි අවධානය යොමු කරනවා. අපි කිව්වා මේ සංධානගත වීම් පිළිබඳව කතා බහ කරමින් ඉන්නවා. හැබැයි මේක මේ යථාර්ථයක් බවට පත්වෙන ලකුණක් නැහැ කියලා නිමල්ලන්සා ප්‍රමුඛ සංධානය අලුතෙන් බිහිවීමට අමතරව. හැබැයි මේ පසුගිය සතියේදී අපි වාර්තා කළා උත්තර ලංකා සභාගය නිදහස ජනතා සභාවත් එක්ක ජාතික තරුණ සේවා සභාවේදී යම් සාකච්ඡාවක් පවත්වනවා ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීම උදෙසා කියලා. ඒකත් අසාර්ථකයි කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. මේ ගෙවිලගේ සතියේදී සජබේ සහ නිදහස ජනතා සභාවේ කොටසක් නිදහස ජනතා සභාවට සම්බන්ධ වෙලා හිටිය පිරිසෙන් එක්තරා පාර්ශවයක් එකට එකතු වුණා. පොඩි සංධානගත වීමක් එතන තියෙනවා. එහි බලපෑම සහ ඒ සංධානගත වීම හරහා ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡා කරන්න කැමති ඊළඟට සජබේ පැත්තෙනුත් නිදහස ජනතා සභාව පැත්තෙනුත්.
ඉදිරි මැතිවරණය සඳහා බිහිවන ශක්තිමත්ව සංධානය ගොඩනගන්න සමගි ජන බලවේගයේ ප්‍රමුඛ සමගි ජන සංධානය සූදානම් වෙන බව සමගි ජන බලවේගයේ ප්‍රකාශ කළා. ඔවුන් පක්ෂය ආරම්භ කළේම ටිකක් සංධාන ස්වරූපයකින්. ඒකට හේතුව තමයි වෙනම දේශපාලන නාමවලින් පිනී සිටින දේශපාලන පක්ෂ කීපයක නායකයින් නායකත්ව මණ්ඩලයටත් පත්වමින් තමයි සමගි ජන බලවේගය නිර්මාණය වුණේ. සමගි ජන බලවේගයේ පක්ෂයක් වුණාට බැලු බැලමටම සංධානයක හැඩයක් තියෙන්නේ. නමුත් ඊට වඩා උළුල් සංධානයක් විපක්ෂයේ විශාලතම සංධානය ගොඩනගන්න තමන් සූදානම් වෙන්නේ කියලා කිව්වත් එහෙම මුල පුරපු අවස්ථාවක් තිබුණේ නැහැ. නමුත් පෞගිය පසුවෙනිදා ඒ සනායම් පියවරක් ලැබුවා. අරෝභ කිව්වාගේ නිදහස ජනතා සභාව නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බහුතරයකගේ සහභාගීත්වයෙන් ඔවුන්ගේ සන්ධානය ගොඩනගන්න කටයුතු කරලා තිබුණා. ජීඑල් පීරිස් මහාචාර්යවරයා, ඩිලාන් පෙරරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, මේ කණ්ඩායම ජීල් පිරිස් මහාචාර්යවරයාගේ නායකත්වයෙන් තමයි ගොඩනැගුණේ. එතකොට නාලක ගොඩේවා, උපුල් ගලපත්ති, වසන්ත යාපා බණ්ඩාර, KPS කුමාරසිරි මේ කියන මන්ත්‍රීවරුන් විපක්ෂ නායකවරයා ඉදිරියේ සයිස් පෙම් දසමැතුමා ඉදිරියේ අවබෝධතා කිරීමක් අත්සන් කරා. මේ විදිහට සමගී ජන බලවේගය එකතු වෙලා ගොඩනගන සංධානය බිහි කිරීමේ මූලික අදියරක් ඇටියට නැත්නම් මුලපිරීමක් ඇටියට මේ මන්ත්‍රීවරුන් එකතු වෙලා සංධානගත වීම සිද්ධ වුණා. මම දැක්ක එක්තරා අවස්ථාවකදී හේෂා විතානගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කරනවා නිදහස ජනතා සභාවේ නායකවරයා නලසලහපිරුමැතුමා සංධානය ගොඩනගන්න ඉදිරිපත් කරපු යෝජනාවල ටිකක් සංකීර්ණ බවක් තියෙනවා. ඒවා ටිකක් බර යෝජනා. ඒවට එකපාර එකඟ වෙන්න නොහැකි වුණු බව වගේම සමගි ජන බලවේගයක නිදහස් ජනතා සභාව සාකච්ඡා කරන අතරතුර නලසලහපිරුමැතුමාල වගේ කණ්ඩායම් ජාතික ජන බලවේගයත් එක්කත් යම් සාකච්ඡා මට්ටමක ඉන්නවා. එවැනි තත්ත්වයක් ඇතුළේ ඊට වඩා පක්ෂයක් විදිහට එකට එකතු කරගන්නවා වෙනුවට ඒ පක්ෂයේ කොටසක් නිදහස් ජනතා සභාවේ කොටසක් එක්ක සංධානය ආරම්භ කරන්න මුල පුරන්න සමගි ජන බලවේගයේ කටයුතු කරමු බවට තමයි ඔවුන් සඳහන් කරේ. ඒ අනුව සමගි ජන සංධානයේ එක්තරා විදිහක මූලික සංධානගත වීමක් පසුගිය පස්වෙනිදා සිද්ධ වුණා.
දැන් බලාගෙන ගියාම ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ ඔක්කොම මේ සංධාන යටතේ තමයි තරඟ වදින්නේ කියලා අපිට පෙනියනවා. ජාතික ජන බලවේගය, එතකොට සමගි ජන සංධානය, පොහොට්ටුවත් මේ වගේ සූදානමක ඉන්නවා. ඉදිරි තොරතුරු අපිට ලැබේවි තවත් ඉදිරි කාල සීමාවලදී. දැන් පොහොට්ටුව සාකච්ඡාවක ඉන්නවනේ රනිල් එක්ක. එතනදී මූලිකත්ව ආරං තියෙන්නේ බැසිල්. බැසිල් රනිල් අතර සාකච්ඡා මීට කලිනුත් පැවැත් වුණා. හැබැයි ඒව අසාර්ථක වුණා. හැබැයි යලිත් පැවැත්ලා තියෙනවා. ඒකත් එච්චර ප්‍රගතියක් නැහැ කියලා වාර්තා වෙන්නේ. මෙවර සාකච්ඡාවේදී මොනවද බැසිල් රනිල් දෙදෙනා අවධානයට ලක් කරලා තියෙන්නේ?
මේ කණ්ඩායම් දෙක හමු වෙන වෙලාව හැමතිස්සෙම මුලින් පාත්වන මැටිවර්ණයේ මොහොත් කියන එක පිළිබඳව සාකච්ඡාවට මූලිකත්වයේ දෙන බවක් වෙන්න තියෙනවා. ජනාධිපතිවරයා ජනාධිපතිවරණයේ පැවැත්වීම පිළිබඳව ජනාධිපති රසා ජනාධිපතිවරයාගේ කණ්ඩායම ජනාධිපතිවරණයේ පැවැත්වීම පිළිබඳව උත්සාහ කරද්දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ කණ්ඩායම උත්සාහ කරන්නේ මහමැතිවරණයක් සඳහා ජනාධිපතිවරයා කැමති කරව ගන්න. කොමුණත් විවිධ අවස්ථාවලදී නැගෙන හඬින් කියවෙන්නේ ජනාධිපතිවරණයක් වෙනුවෙන් මේ අවුරුද්දේ මුදල් වෙන් කරත් තවම මහමැතිවරණයක් වෙනුවෙන් මුදල් වෙන් කළා නෑ. මුදල් ප්‍රතිපාදන නැතුව ඡන්දයක් කරන්න බෑ. ඒ හින්දා ඊළඟ අය වෙන් මුදල් වෙන් කරලා මහමැතිවරණය පවත්වන්න සූදානම් වෙමු. මුදල් වෙන් කරපු මැතිවරණය වෙන ජනාධිපතිවරණය ව්‍යවස්ථාවට අනුව මේ අවුරුද්දේ පවත්වලා අලුත් ජනාධිපතිවරයෙක් පත් කරගමු කියන යෝජනාවට තමයි මූලිකත්වයේ හම් වෙලා තියෙන්නේ. පහුගිය දවසක මනුෂ්‍ය නායකකාර ඇමතිවරයෙක් සඳහන් කළා මහමැතිවරණ තියන්න ජනාධිපතිවරණ තියන්න කියලා. කණ්ඩායම් දෙකට බෙදින කතා කරාට අභ්‍යන්තරයෙන් පොදු එකඟතාවයකට ඇවිල්ලා තියෙන්නේ ජනාධිපතිවරණේ පවත්වන්න. ඉදිරියේදී යන ජනාධිපතිවරණේ පවත්වන්නේ හැමෝගෙම එකඟතාවයෙන් බව මනුෂ්‍ය නායකකාර ඇමතිවරයෙක් සඳහන් කරලා තිබුණා. කොමුණත් මේ පහුගිය 4 වෙනිදා බැසිල් රාජපක්ෂ මැතිතුමා සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අතර 3 වෙනි සාකච්ඡාවක් පැවැත්ුණා. වර්තමානයේ තියෙන දේශපාලන තත්ත්වයේ වගේම ඉදිරියට මැතිවරණ පවත්වන්න ඕන ආකාරය පිළිබඳ නැවත වරක් ඔවුන්ගේ අවධානය යොමු වෙලා තිබුණා කියලා වාර්තා වෙනවා. ඉතින් මේ අනුව මහමැතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාව බැසිල් රාජපක්ෂ මැතිතුමාලාගේ පාර්ශ්වයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාර්ශ්වයෙන් නැවත අනාවරණය කරලා ඒකට හේතු විදිහට රටේ ඔය වර්තමානයේ සහ අතීතයේ දේශපාලන තත්ත්ව උදාහරණයට අරගෙන ජනාධිපතිවරයාට යම් පැහැදිලි කිරීමක් බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා සිද්ධ කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. එහෙම නොවුනොත්, ඒ කියන්නේ ජනාධිපතිවරණය මහමැතිවරණයට කලින් පැවැත්වුවොත් රටට යම් අවඩක් සිද්ධ වෙන්න පුළුවන් බව ඔහු සඳහන් කරලා තියෙනවා කියලා වාර්තා කරනවා. කොමුණත් ජනාධිපතිවරයා වෙලාවේ ඍජු පිළිතුරක් ඒ සඳහා ලබා දීලා නැති බව තමයි වාර්තා වෙන්නේ.
සන්ධාන ගතවීම්, සාකච්ඡා, සම්මන්ත්‍රණ, පක්ෂ වියවුල් මේ වගේ නොයෙකුත් තොරතුරු කතා බහක නතරතුරේදී කාල වේලාවත් නොදැනීම ගෙවිලා ගිහිල්ලා අපිට මීළඟ විරාමයට යන්න සිද්ධ වෙනවා. විරාමයෙන් අනතුරුව ශ්‍රී ලංකේ දේශපාලනයේ තවත් පැති පිළිබඳව සාකච්ඡා කරන්න අපි යලිත් හමුවෙමු.
SBS ගුවන් විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන් විදුලිය සමග.
අප්‍රේල් මාසයේ මේ මාසයේ 21 වෙනිදා ආසන්න වෙද්දී ශ්‍රී ලංකාවේ 2019 වසරේ සිදුවුණු ඒ අවාසනාවන්ත සිදුවීම, පාස්කු ප්‍රහාරය පිළිබඳව වන සාකච්ඡා සිදුවීම්, යලි විමර්ශන, යම් ප්‍රකාශ පිළිබඳව නැවතත් අපිට අහන්නට ලැබෙනවා. හොඳ උදාහරණය හිටපු ගමන් හිටපු ජනාධිපතිවරයෙකුණු මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සිදුකලේ කවුද කියලා තමන් දන්නා වගට සිදු කරපු ප්‍රකාශය. දැන් ඔහුට ඒ සම්බන්ධව විශාල විමර්ශන කාර්යාවලියකට මැදිහත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා අපරාධ විමර්ශනාංශයත් එක්ක. කොහොමරි විපක්ෂයත් මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව විවාදයක් කියලා තියෙනවා. දැන් මේ විපක්ෂයේ අරමුණ මොකක්ද මෙතනදී?
ඔව්, දැන් නැවතත් පාස්කු ගැන සංවාදය ටිකක් කරලියට ඇවිල්ලා තියෙනවා. එක පැත්තකින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට එහෙම නැත්නම් මේ පීඩාවට පත්වුණු කණ්ඩායම් වලට තවමත් යුක්ති ඉටු වෙලා නැහැ. කවුද පාස්කු ප්‍රහාරය එල්ල කරේ කියලා හොයාගෙන නැහැ. අපි දැක්කා ජනාධිපති කොමිෂන් ඇතුළු විවිධ කොමිෂන් පත් කරලා ඒ සම්බන්ධයෙන් විවිධ වාර්තා ඉදිරියට ආවා. නමුත් ඒ වයෙන් තවමත් මේ පීඩාවට පත්වුණු ජනතාවට සාධාරණයක් වෙලා නැහැ. සමගි ජන බලවේගයේ ප්‍රමුඛ විපක්ෂයේ ඉන්නවා කතෝලික ප්‍රජාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, දේශපාලනඥයින්. ඔවුන් දිගින් දිගට මේ පිළිබඳව යුක්ති ඉල්ලලා පාර්ලිමේන්තුවේ සයින් පිටත කතා කරා. අනෙක් පැත්තෙන් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පහුගිය දවසක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් කරා. පාස්කු ප්‍රහාරය එල්ල කරේ කවුද කියලා තමන් දන්නවා කියලා කියපු ප්‍රකාශයේ පදනම් වෙලා. ඉතින් මේ සියල්ලත් එක්ක පාස්කු සංවාදය ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒ මත පදනම් වෙලා විපක්ෂයේ කල්තබීමේ විවාදයක් ඉල්ලලා තියෙනවා. ඒ වෙනුවෙන් ඒ කියන්නේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවෙන් කරපු ඉල්ලීමට ප්‍රතිචාර ලැබිලා තියෙනවා. එතකොට පාර්ලිමේන්තු සම්නිවේදන ඒකකය නිවේදනකුන්න කුඩකල්ල සඳහන් කරලා තියෙනවා. අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැසු වූ අවස්ථාවේ මේ කල්තබීමේ විවාදය සම්බන්ධයෙන් තීරණයක් අරගෙන තියෙනවා කියලා. අනුව මේ මාසේ 24, 25, 26 කියන දවස් 3 මේ කල්පැබීමේ විවාදයක සූදානම් කරලා තියෙනවා. අප්‍රේල් 24 වෙනිදා මුලින්ම අපරාධ නඩු සංග්‍රහයේ 50කට උපත දෙවන වර කිරීම, ඒත් එක්කම විෂ වර්ග අබින් සහ අන්තරායදායක ඖෂධ ආඛ්‍යාපනත යටතේ නියෝග විවාදයට අරගෙන ඊට පස්සේ උදේ 10 මාරේ ඉඳලා 5 මාර වෙනකන් මේ විපක්ෂය ගොනු කරපු යෝජනාවට අදාළව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන විවාදය පාර්ලිමේන්තු කල්පනීය විවාදය ආරම්භ කරන්න කටයුතු කරලා තියෙනවා. එතකොට පක්ෂ විපක්ෂ සියලු දන්නේ නොදන්න අයට තමන්ගේ තොරතුරු අනාවරණය කරන්න පුළුවන්. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට කටයුතු කරනවා. ඔහුට පාර්ලිමේන්තු ඇතුළෙත් යම් ආකාරයකින් ප්‍රකාශයක් කරනවා කරන්න පාර්ලිමේන්තු වරප්‍රසාද තියෙනවා. ඉතින් මේ සියල්ල මත අදනම්බ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන අවධානයක් පාර්ලිමේන්තු ඇතුළේ යොමු කරන්න දවස් තුනක කාලයක විවාදයකට දැන් පින නියම වෙලා තියෙනවා. මේ මාසේ 24, 25, 26 දවස් තුනේ
පසුගිය කාලේ හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධව සිදුවුණු දූෂණ වංචා පිළිබඳව හෙළිදරව් කරමින් සිදු කරපු ප්‍රකාශ හමුවේ ඇතිවුණු ආందోళනාත්මක වාතාවරණය ඔබට මතක ඇති. ඔහු යම් යම් ප්‍රකාශ නිකුත් කළා වරින් වර පාර්ලිමේන්තුව තුළදී. ඒ වගේම පාර්ලිමේන්තුවෙන් පිටතදී මේ සිදු කරපු ප්‍රකාශවලින් අධිකරණයට අපහාසයක් වෙලා තියෙනවා කියලා ඔහුට එරෙහිව නඩු පවරලා තිබුණා. ඒ නඩු පැවරීමේ මේ නීති කෘත්‍ය සම්බන්ධව වෙන ප්‍රතිඵලයක් අපිට මේ සතිය වෙනකොට වාර්තා වෙනවා. අලුත් තොරතුරු ඒ සම්බන්ධයෙන් දැනගන්න කැමතියි ඊළඟට මනෝජ්.
ඔව්, මේ ක්‍රීඩා ඇමතිවරයා විදිහට රොෂාන් රණසිංහ ඇමතිවරයා කටයුතු කරන කාලේ ක්‍රිකට් සම්බන්ධයෙන් මතුවුණු විවාදයේදී ඔහු කරපු ඇතැම් ප්‍රකාශ අධිකරණයට අපහාස සිදු වුණා කියන පදනම යටතේ නීතිඥවරියක් පෙත්සමක් ඉදිරිපත් කරලා තිබුණා. ඇය නමින් දමිත්‍රි ශිරාස් ඔගස්ටස් කියන නීතිඥවරිය. එතකොට මේ පෙත්සමේ රොෂාන් රණසිංහ හිටපු ක්‍රීඩා ඇමතිවරයා වග උත්තරකරුවෙක් විදිහට නම් කරලා තියෙනවා. ඉතින් මේ අනුව මේ චෝදනා ඉදිරිපත් කරලා තියෙන චෝදනා සලකා බලන්න ජූලි 10 වෙනිදා මේ නඩුව කැඳවන්න කියලා අභියාචනාධිකරණය නියෝග කරලා තියෙනවා. එතකොට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සිද්ධ කරපු ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කරා කියලා තමයි මේ චෝදනාව ගොනු කරලා තියෙන්නේ. ඒ අනුව ජූලි මාසේ 10 වෙනිදා මේ සම්බන්ධයෙන් වන නඩු කටයුත්ත ආරම්භ කරන්න දැනට දින නියම වෙලා තියෙනවා. රොෂාන් රණසිංහ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා වග උත්තරකරුවෙක් බවට පත් කරමි.
අපි අවසාන වශයෙන් අවධානය යොමු කරන්නේ දේශපාලන ගොසිප් එක පිළිබඳව. මේ දූෂමාන ආරංචිය අපිට ලැබෙන්නේ සජබේ පැත්තෙන්. සජබේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන යම් උත්සව අවස්ථාවක් සඳහා තමන්ගේ පක්ෂ නායකයා එමත් නැත්නම් මේ සජිත් ප්‍රේමදාසට ආරාධනා කරන්නේ තෝ රනිල් වික්‍රමසිංහට ආරාධනා කළා කියලා තොරතුරක් ලැබෙනවා. මොකක්ද එතන වෙන්නේ? යටි අරමුණ මොකක්ද මෙතන වෙන්න පුළුවන්? අපි මේ සම්බන්ධව වාර්තාවන තොරතුරුලින් අද මේ දේශපාලනික අපේ සාකච්ඡාව අවසන් කරන්න කැමැති. ඇයි එහෙම සිද්ධ වෙලා තියෙන්නේ මනෝජ්?
කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා පාස්කු දිනේ වෙනුවෙන් තමන්ගේ ජායල ගෙදරදී රාත්‍රී භෝජන සංග්‍රහයක් ලෑස්ති කරලා තියෙනවා. මේ අවස්ථාවට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ජේසි අලවතුල කබීර් හෂීම් කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ ඥාති පිරිසකට තමයි ආරාධනා කරලා තියෙන්නේ. නමුත් සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඒ සඳහා ආරාධනා කරලා නැහැ. මැතිවරණය සම්බන්ධයෙන් මාතෘකාව ඒ වෙලාවේ කරලියට ඇවිල්ලා තියෙනවා. ඒ ගැන ජනාධිපතිවරයා අදහස් කිහිපයක් දක්වලා තියෙනවා. ඔහු කියලා තියෙනවා අන්තිම සති 6 තමයි කැම්පේන් කරන්න ඕනේ, දැම්ම පටන් අරගෙන යන්න අමාරුයි කියලා. එතකොට එතන හිටපු කෙනෙක් කාලා තියෙනවා ඔබතුමා ඊළඟ ඡන්දෙට ඉල්ලනවාද කියලා ජනාධිපතිවරයාගෙන්. ඔහු කියලා තියෙනවා අන්තිමට ජනාධිපතිවරණට ඉල්ලන්නේ දෙන්නයි, ජාතික ජන බලවේගයේ නන්දු කුමාර දිසානායක, ඒ බලවේගයේ විරුද්ධ කණ්ඩායමෙන් මම, අපි දෙන්නාගේ තරගයක් විතරයි අන්තිමට තියෙන්නේ කියලා ජනාධිපතිවරයා මේ සාදේදී සඳහන් කරලා තියෙනවා.
ඒක අලුත් තොරතුරක්. මොකද සජිත් ප්‍රේමදාස බිම්මට්ටමේ ජනතාවත් එකතු කරගෙන ඉදිරි මැතිවරණය සඳහා ලොකු බලවේගයක් හදමින් යනවා. එතකොට එතනදී විශාල කැමැත්තක් ඔහුට ඇතිවේවි කියන පුරෝකතනක් තියෙන අතරතුරේදී රනිල් වික්‍රමසිංහ කියනවා නම් තමන් සහ අනුර කුමාර දිසානායක විතරයි ප්‍රබල අපේක්ෂකවරුන් දෙදෙනා වන්නේ කියලා. එහෙමනම් හොඳ හොඳ සෙල්ලම් එළි වෙන ජාමිට වගේ තත්ත්වයක් තමයි අපිට දැනට දැන් ඔය කියන ප්‍රකාශ හරහා අහන්න දකින්න පුළුවන්කමක් තියෙන්නේ. හොඳයි මනෝජ්, අපි ස්තුතිවන්ත වෙනවා මේ තොරතුරු අපිට සමීප කළාට. එහෙමනම් තව අලුත් තොරතුරු අපි ඔබෙන් බලාපොරොත්තු වෙනවා හෙට දවසේදී මෞබිමෙන් පුවත් විශේෂාංකයෙන්. අයිබෝවන්.
අයිබෝවන් බොහොම සුදුසුයි.
මේ
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.